ගරු නිශාන්ත මුතු හෙට් එකම එතුමා ඔත්තුමාට විනාඩි 8ක් තිබෙනවා.
මුලස්සනේ මන්ත්‍රීතුමනි, එතුමා නවත්තපු දෙනින් පටන් ගන්න මම බලාපොරොත්තු වෙන්නේ. මහා බැංකුව මංකොල්ල කාපු එක ප්‍රසිද්ධ කාරණයක්. මුළු රටම දන්න කාරණේ තමයි මේ පාර්ලිමේන්තුව ඇතුළේදී අගමැතිතුමා කිව්වේ, යා මගුල් ගෙදරක් ගිහිල්ලා මගුල් ගෙදර ඉවර කළා නැවතෙනවයි කියලා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඉතා ප්‍රසිද්ධ කාරණයක්. හැබැයි ආවේ නැහැ. දැන් එතනින් ඉස්සරහට නීති කටයුතු කරන්න පාර්ලිමේන්තුවේ සංශෝධනයකුත් කරගත්ත නීති අංශේ බලාපොරොත්තු වෙනවා. ආණ්ඩු පක්ෂයේ ඔබතුමාලා විරෝධතාවය දක්වනවා වගේම අපි එකතු වෙලා ඒ මහා මුදල් කන්දරාව අපිට ලැබුණනම් අපිට එපා. තවුන්නාසල වේදන් කළා රට හදන වැඩේට දායක කරගන්න. අපි මේ අයවැය ඉදිරිපත් කරනකොට ඉතාම කෙටි කාලයකින් එන මැතිවරණයක් බලාපොරොත්තුව තමයි මේ අයවැය ඉදිරිපත් කරන්න. මේක බලාපොරොත්තුනේ ගංගොලින ජනතාව මේ විදිය කන්නවේ. ඒගොල්ල බලාපොරොත්තුනේ රට ගොඩනගන සහන දෙන අයවැයක් ගම්පෙරලි අපි කරා. ගම්පෙරලිය ගැටලු දිනුනා, හොඳ දිනුනා, ගම්පෙරලිය කරනවා. වර්තමාන ගම්පෙරලිය කරගන්න පුළුවන්ද කියන එක රටේ භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වෙත් එක්ක තීන්දුවන කාරණයක්. අද අපි දැක්කා කාන්තා දිනේට ගොඩක් කාරණා සිද්ධ වුණා. ප්‍රවාහන ඇමතුමා දුම්රිය වෙන්කරා මැදිරියක් කාන්තාවන්ට, දුම්රිය වගේ බස් රථ එතුමා වෙන් කරන්න බලාපොරොත්තුව පළ කරා. තවමත් රටේ සමස්ත කාලසටහන පද්ධතිය හදාගන්න බැරි වෙච්ච පාලනයක තමයි අපි ඉන්නේ. බස් මාෆියාව ගණන්කාරයන්ගේ තරවකාරයන්ගේ මංකොල්ල කෑමට අහුවෙච්ච බස් හිමියෝ සේවකයෝ සියලු දෙනා වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යතුමාට මම යෝජනා කරනවා මේ වෙලාවෙවත් නැවත බස් රථ කාලසටහන් නිරවුල් කළා. දැනට පළාත් 9 දකුණු පළාතේ විතරයි නියම ඒකාබද්ධ කාලසටහන අධ්‍යයනය කරන්නේ. ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක අපි මෙහෙටත් අපේක්ෂා කරනවා. දැන් අපි කෘෂිකර්මාන්ත ගැන බලාපොරොත්තු පළ කළා දිනු. හැබැයි නිය බලාපොරොත්තු විතරයි. මෙවර කන්නේ හොඳයි. අවුරුදු 4කට පස්සේ ඒක කාගවත් හපංකම නෙවෙයි. වර්ෂාව වැහපු හින්දා ඒ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඒකත් හානියක් වෙලා තියෙන වැඩිපුර අස්වැන්න ඇවිල්ලා. එතකොට කෘෂිකර්ම ඇමතුමා මොනවද කෘෂිකර්මාන්තයෙන් ක්‍රියාත්මක කරන්න තීන්දු කළදී එතුමාට දීපු ඇමතුගෙත් එක්ක ගත්තන් පස්සේ අර තවත් ඇමතිවරුක් හිටියා ඇමති ගන්න නැතුව ඒ අයට දුන්නා නම් හොඳයි බෙදලා මේ ඇමතිකන්තුගේ බෙදා ගන්න වැඩ කරගන්න එතුමාට බෑ. ඒක පේනවා. රටේ වැවිලි කර්මාන්තේ මොකක්ද දෙල් දින්? වැවිලි කර්මාන්තේ වතු සමාගම් සියල්ල රුපියල් 1000ක වැටුප දෙන්න බෑ කියලා මහ විශාල අඳුරාවක් නගනෝ වතු සමාගම් ආම්පුතුම් නමුත් සාධාරණ වැටුපක් දෙන්න ඕන ගම්වල අපි අපේ ඉඩම් වල වැඩ කරන කම්කරුවට රුපියල් 1000 දෙනවා දැන් මේ වතු ආම්පුතුම් තමයි බෑ කියන්නේ අපි 1200 දෙනවා 1500 දෙනවා වැඩවල විදියට ඒක අපි දෙනකොට ආම්පුතුන්ට බෑ වතු ආම්පුතුම් කියන්නේ කවුද තමන්ට මිල දී ගත්ත වත්ත බලන්න අවුරුදු වාර ගන්නකෙ නොගීපු කොළඹට වෙලා ඒසි රූම් එකේ ඉඳන් වතු පරිපාලනය කරන පරිපාලකයෝ තමයි මේ බැහැ කියන්නේ මම අධිකාර ජනාධිපතිතුමාට යෝජනා කරා මේ වතු සමාගම් වලට කරන්න බැරි නම් අක්කර පහ ගානේ බෙදලා වත්තේ වැඩ කරන සේවකින්ට බාර දෙන්න බදුපදනම මත ගෙවල් හදන්න බෑ ඉදිකිරීම බෑ වගාව කළා පළදාව වත්තර දෙන්න වත්තෙන් සල්ලි ගවන්න මේ යෝජනාව මම බලාපොරොත්තු වෙන ඉදිරි යෝජනාවක් ඉදිරිය ගන්න වැවිලි සමාගම් වලට ආදායම් බදු ගවන්නත් බැරි නම් පඩි ගෙවන්නත් බැරි නම්
මන්ත්‍රීතුමා ඔබතුමා තව විනාඩියක් තිබෙනවා
මොකද කරන කාරණේ අපි දවස් 52ක් ගත කරා ආණ්ඩුවෙන් බැහැර වෙලා අපි ආණ්ඩුවක් ඇදුවා ඒ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න බැරි වුණා මම විශ්වාසයෙන් කියනවා තව වැඩි කරලා නැහැ අන්නේ බැරි වෙච්ච ආණ්ඩුව ඔබතුමාලත් සම්බන්ධ කරගෙන අපි හදන්න ලෑස්ති කියන එක සම්බන්ධ කරමින් මේ අයවැය ලේඛනයට මගේ දැඩි විරෝධය දක්වමින් මේක පරාජය කරන්න කරන්න පුළුවන් සියලු දේ ඉටුකොටමක සිහිපත් කරමින් මම සමුගන්න ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු රවීන්ද්‍ර සමරේට මැතිතුමා ඔබතුමාට විනාඩි 20ක් වෙන් කර තිබෙනවා.
ගරු කාරක සභා සභාපතිතුමනි අපේ මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය පිළිබඳව දිවිනිමර කීමේ විවාදයේදී කතා කරන්නට අවස්ථාව ලැබීම ගැන සන්තෝෂ වෙනවා මුලින්ම දැන් මේ දින කීපය තුළදී මේ සභාව තුළ අපි ආණ්ඩුවත් විපක්ෂයත් හැටියට මේ පිළිබඳව අපේ අදහස් සභාවේ අපි ප්‍රකාශ කරනවා. ඔබට පේනවා අර සම්ප්‍රදායක් හැටියට මේ පිළිබඳව ආණ්ඩු පක්ෂය හොඳ කියන ගමන් විපක්ෂය මේක වැරදි කියනවා විරුද්ධ වෙනවා පරාජය කරනවා කියලා කියනවා. තමයි විපක්ෂය පරාජය කරන්නට හදන විරුද්ධ වෙන්නට හදන මේ ලේඛනේ මොනවද අඩංගු වෙලා තියෙන්නේ කියන එක අපි දැන් දන්නවා. ඉතින් පහුගිය කාල සීමාව තුළදී රජයක් හැටියට අපි ලබාගත් ඒ ජයග්‍රහණ ගැන පසුව කතා කරන ගමන් මම මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මම අහන්නේ දැන් අපි ගමු රාජ්‍ය සේවය ගැන. අපි කියනවා රාජ්‍ය සේවේ අපි කවුරුත් දන්නවා 2015 ජනවාරියට
ඔයඩ ප්ලීස් ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා මූලාසනයට පන්න.
ගරු මන්ත්‍රීතුමනි,
කරාමතුමා කතා කරා.
මම මේ කියාගෙන ආවේ දැන් විරුද්ධ වෙනවා කියන එකේ මොනවද අඩංගු වෙලා තියෙන්නේ කියලා අපි ගමු. මම අහනවා විපක්ෂයෙන්, අපි කවුරුත් දන්නවා 2015 ජනවාරි 8 අපි මේ රජය බාරගත්තයින් පස්සේ පෙබරවාරි මාසේ තිබුණ අතුරු සම්මත ගිණුමේදී කවුරුත් විශ්වාස නොකරපු විදිහට, කවුරුත් බලාපොරොත්තු නොවන විදිහට මේ රජයට පුළුවන්කම ලැබුණා රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කරලා. මේ අයවැයේදී දැන් මේ වැඩි කරපු 10,000 දැන් මේකොල්ලෝ හිතුවේ ගණන් හැදුවේ 20,000ක් පඩි ගත්තනම් දැන් 30,000යි කියලා. එහෙම නෙමෙයි ඒ ගණන් වැඩි වී. දැන් මුදල් ඇමතුමාගේ අයවැය කතාවේ තියෙනවා 2015දී රාජ්‍ය සේවයේ 15ම තරතුරේ කාර්යාල සහායක කාර්ය සහායක 11,730ක වැටුපක්පත් පුද්ගලයා මේ අවුරුද්දේ 21,000ක් ගන්නවා, එන අවුරුද්දේ 24,000ක් ගන්නවා. එතකොට මේක වැඩි වෙන්නේ 10,000කින් නෙමෙයි. මේ මූලික වැටුපට අවස්ථා හතරකදී මේක එකතු වෙනවා. දැන් ඒකනේ දැන් සමහරු අහන්නේ කවුද මේක උඹලගෙන් ඉල්ලුවේ කියලා. දැන් අමතක වෙලා රාජ්‍ය සේවයට මේක. මං කණගාටු වෙනවා පිළිබඳ. දැන් 2500ක දීමනාවක් දැන් ආයි යෝජනා කරලා තියෙනවා. මේකත් ඉදිරි කාලෙදී වැටුපට එකතු වෙයි. එතකොට 12,500යි. මං අහනවා ඒකටද මේකොල්ල මේ විරුද්ධ? මේ රටේ රාජ්‍ය සේවයට 12,500ක් අවස්ථා හතරකදී මූලික වැටුපට එකතු කිරීම, ඒකටද මේ විරුද්ධ? මං අහනවා ඒ අයගේ. ඊළඟට මේ රටේ විශ්‍රාමිකයන්ගේ තිබුණ ප්‍රශ්නය අවුරුදු ගණනාවක් තිස්සේ, මේවා සාමාන්‍යයෙන් කතා වුණේ මැතිවරණ කාලයේදී විතරයි. මේවා මෙතෙක්කල් මේ රටේ මැතිවරණ ප්‍රකාශන වලට විතරයි ඇතුළත් වෙලා තිබුණේ. මැතිවරණ ප්‍රකාශනයේදී කියනවා මෙහෙම කරනවා, මෙහෙම දෙනවා, මෙහෙම දෙනවා කියලා. ක්‍රියාත්මක වුණේ නැහැ කවදාවත්. දැන් වගකීමක් ඇතුව වගකිය යුතු රජයක් හැටියට දැන් මුදල් ඇමතුමා ඒ සඳහා දැන් කටයුතු කරලා තියෙනවා. විශ්‍රාමිකයන්ගේ තිබුණ ඒ විෂමතාවය, විශ්‍රාම වැටුපේ තිබුණ විෂමතාවය ඉවත් කරලා ඒ අයට විශ්‍රාම වැටුප වැඩි වෙනවා විතරක් නෙමෙයි, 2014 කලින් තිබුණ ඒ විෂමතාවය ඉවත් කරලා ඒ අයට සාධාරණයක් මේ තුලින් ඉෂ්ට කරලා දීලා තියෙනවා. අපි අහනවා ඒකටද විරුද්ධ? ඒ සඳහාද විරුද්ධ වෙන්නේ? ඒ වගේ දැන් අපි දන්නවා අපි ගමු දුප්පත් බව තුරන් කිරීමේ වැඩසටහන සමෘද්ධිය. මට අවස්ථාවක් ලැබුණා ගරු මන්ත්‍රීතුමනි, 1989දී අපේ දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසභිය ආරම්භ කරපු වෙලාවේ මම මේ විෂය භාරව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔබ දන්නවා මේ වැඩපිළිවෙල පිළිබඳව එදා ජනසභිය කියලා අපි කිව්වේ. ඒ වැඩසටහනේදී යෝජනාවක් තිබුණා, ක්‍රියාදාමයක් තිබුණා, ප්‍රතිඵලයක් තිබුණා. අපි ජනසභි වරම දුන්නේ ඒ තෝරගත්ත පවුලට මාස 24කට පමණයි. මාස 24දී ඒ අය සවි බල ගන්නවා දැන් කියන වචනේ. ඒ අය යම් කිසි ආදායම් මාර්ගයකට ගෙනාවා. ගෙනාවට පස්සේ මාසේ 24දී ඒගොල්ලෝ අයින් වුණා. මොකද්ද මේ ව්‍යාපාරයට අද වෙලා තියෙන්නේ? මේක 94 වෙනස් වුණා. රුසියාවේ තිබුණ ක්‍රමයේ මෙහාට ගෙනාවා. මේක සමෘද්ධිය වුණා. සමෘද්ධිය වෙලා මේක දේශපාලන ව්‍යාපාරෙත් එක්ක බද්ධ කරගත්තා. දැන් 94 සමෘද්ධිය ලැබිච්ච මිනිස්සයා මේ දුප්පත් කියලා කියන මිනිස්සයා 94 මේ වෙනකොට අවුරුදු 17ක් ගරු මන්ත්‍රීතුමනි මේ සමෘද්ධිය අදත් කනවා. අවුරුදු 17ක් මොකක්ද මේ සමෘද්ධි ලාභියට අද අවුරුදු 17කට පස්සේ ලැබිලා තියෙන්නේ? ලැබිච්ච දෙයක් නැහැ. ආණ්ඩුවේ මේ දෙන දීමනාව අරගෙන ඒ තිබුණ ආණ්ඩුවට ඕන ඕන විදිහට ඒ අය කටයුතු කරනවා. අපි දැකලා තියෙනවා පහුගිය කාලේ දේශපාලන රැස්වීම තිබුණම සෙනග ඕන වුණාම සමෘද්ධි නියාමකයා බස් එකේ දාගන්නවා, සමෘද්ධි ලාභින් අරගෙන යනවා. මෙන්න දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන අද. ඒ නිසා තමයි මම කාර්ක සභා අවස්ථාවේදී මේ යෝජනාව ගැන බලාපොරොත්තු වෙනවා අපේ දායගමගේ අමතුමාගේ අමාත්‍යංශේ. අවුරුදු 17ක් එක පුද්ගලයෙක් කිසිම ව්‍යාපෘතියකට සම්බන්ධ නොවි නිකන් මේ සමෘද්ධිය කකා ඉන්නවා නම් මේ රටට කරන ලොකු අපරාධයක් මේක. මම යෝජනා කරනවා මාස දෙකක් ඇතුළත මේ අවුරුදු 17 පිරුණ මේ සමෘද්ධිය ගන්න උදවියට යම්කිසි අනාගත සවිබල ගැනීමකට යටත් කරලා ඒ අය කරුණා කරලා මේකෙන් ඉවත් කරන්න. මොකද මේ විෂයපතයට ගැනෙන්න තවද මේ දුප්පත් කොටසක් සෑහෙන ඉන්නවා. අපි දන්නවා මේක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. මේකේ හංගන්න දෙයක් නැහැ. මේ අමාත්‍යංශේ අපිට ලැබුණයින් පස්සේ අපි මේ ගැන හොයලා බැලුවා. සමෘද්ධි නියාමකලා කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ සෙල්ලම කරන්නේ. ඒ මිනිස්සු මොකද අපිට කිව්වේ? ඒගොල්ලෝ කියනවා ඇමැත්තුමා අපි අවුරුදු 17ක් අද සමෘද්ධි නියාමකලා හැටියට ඉන්නවා මේකේ. අපිට තාම ස්ථිර තත්වයක් උදා වෙලා නැහැ. ඉන්නවා 1000 ගානක් අද විශ්‍රාම ගිහිල්ලා. ඒ මිනිස්සු සමෘද්ධි ලාභින්ටත් හපං. විශ්‍රාම වැටුපක් නැහැ, කිසිම දීමනාවක් නැහැ, කිසි දෙයක් නැහැ. සමහරු ඉන්නවා සේවයේදී සිටීදී එක්කෝ මිය ගිහිල්ලා එක්කෝ අසනීප වෙලා ආබාධිත වෙලා. ඒ පවුල්වල මිනිසුන්ට වැලේ වැල් නැහැ අද. මේක හැම එකේ වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම පුළුවන් දුප්පත්කම තුරංගලා. ඒ නිසා මේ යෝජනාව මම ගේන්න බලාපොරොත්තු වෙනවා කාර්ක සභා අවස්ථාවේදී. ඉතින් මේ වගේ ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් GSP සහනය ගැන දැන් අපේ තව අමාත්‍යවරයෙක් කිව්වා. අපි දන්නවා මේ රටේ ඇති වෙච්ච තත්ත්වය. අපේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඇඟලුම් සංක කර්මාන්ත 200 වැඩසටහනේදී මොන මොනවද නොකිව්වේ? නමුත් ඒක කෙරුණා, සාර්ථකත්වයක් තිබුණා. අද ඒ කර්මාන්තශාලා කීයක් වැහිලාද? ඇයි අපේ GSP සහනය ගියා? ඒ ආණ්ඩු කාලවලදී ඒ කරපු නීති විරෝධී ක්‍රියා නිසා ඒක අපෙන් ඉවත් කරගත්තා. අපිට පුළුවන්කම ලැබුණා පහුගිය අපේ ආණ්ඩුවට පස්සේ නැවත වතාවක් GSP සහනය ලබා ගත්ත විතරක් නෙවෙයි ඇඟලුම් ක්ෂේත්‍රයේ අපි මත්ස්‍ය තහනම ඉවත් කරලා තිබුණ මත්ස්‍ය තහනම දැන් නැවත වතාවක් ලබාගෙන අද ධීවර ක්ෂේත්‍රයේ ඒකේ ලොකු පිබිදීමක් තියෙනවා. මේව තමයි ඇති වෙලා තියෙන්නේ. මං අහනවා මේවටද මේකොල්ල විරුද්ධ වෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීමේ වැඩසටහනේ කොමිෂන් සභා ඇති කරලා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තොරතුරු දැනගැනීමේ පනතක් ගෙනල්ලා දැන් අද කාන්තා දිනේ තාම මේ සභාවට විතරයි බැරි වුණේ. අද කාන්තාවට දවසෙන් දවස දවසෙන් දවස මේ රටේ සමතන ලැබෙනව නෙවෙයි අද පුරුෂ පක්ෂයේ අභිභවා යන තත්ත්වයටත් අද ඇවිල්ලා තියෙනවා. දැන් දේශපාලනයට විතරයි මේක නැතුව තිබුණේ. අපි දුන්න ප්‍රතිඥාවක් පහුගිය මැතිවරණයේදී දැන් අන්න පළාත් පාලන මට්ටමට දැන් 140 ගෙනල්ලා තියෙනවා. ඉදිරියේදී මේ සභාවටත් ඒ දැන් මේ සභාවේ කී දෙනා දින්නේ කාන්තාව? මේකටත් ඉදිරියේදී. ඉතින් මේ වගේ විශාල වැඩ කොටසක් අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. අඩු ආදායම් ලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අවුරුදු 70කට වැඩි. ඒ වගේම පෝෂණ මල්ල ගැබිනි මව්වරුන්ට විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන්ට මම 2001 සමාජ සේවා අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයා හැටියට මම කියනවා ගරු සභාපතිතුමනි විශාල සහනයක් මේ අයවැයෙන් අද අපි ලබලා දීලා තියෙනවා. මේ ගැන අපි පක්ෂ ભેදයෙන් තොරව කතා කළ යුතු වෙනවා මේ අවස්ථාවේදී. ඊළඟට විශ්‍රාමිකයන් නැරුණකොට අනිත් ක්ෂේත්‍රවල දැන් කියනවා අපි පොලිසියට සලකලා නැහැ මේ අයවැය කියලා. පොලිස් නිලධාරීන් දන්නවා දැන් අවුරුද්දකට කලින් ඒ අයගේ සියලුම දීමනා 140කින් වැඩි කරන්න මොන ආණ්ඩුවට කටයුතු කරේ කියන එක පොලිස් නිලධාරීන් දන්නවා. දැන් හමුදාව ගත්තහම හමුදාවේ නිලධාරීන්ට මේ සහනය මේ වතාවේ දීලා තියෙනවා. ඒ අයට කතා කරොත් ඒ අය කියයි ඒ ගැන අපි කනගාටු වෙන්නේ. අපේ විපක්ෂ නායකතුමා හිටපු රාජ්‍ය නායකයා හැටියට හමුදාවේ කමාන්ඩු බලකාය තමයි ආරක්ෂාව දෙන්නේ. එතුමා ළඟ නැහැ මේ අපිට ඉන්නා වගේ මේ MSD එකේ රාළහමිලා. ඒ දීමනාව වැඩි කරන්න උනේ අපිට බව මම මේ සභාවේදී මතක් කරන්න ඕනේ මන්ත්‍රීවරුන්ට. ඒකටද විරුද්ධ? හමුදාවට මේක දෙනවටද විරුද්ධ? කියන්නේ ඒගොල්ලෝ. දැන් කිව්වනේ මේක පරද්දනවා පරාජය කරනවා මේකට විරුද්ධයි අපි. මේ දෙනවට විරුද්ධ. කියන්න රටට ඒක. මෙන්න මේකයි අද යථාර්ථයක් බවට අපි පත් කරලා තියෙන්නේ කියන එක මම මතක් කරලා දෙන්න ඕනේ සභාපතිතුමා. අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තම ඔබතුමා දන්නවා. ඔබතුමා වතු කරේ ගැන හැමදාම කතා කරනවා. පාසල් දරුවන්ගේ වෙනුවෙන් පහුගිය අවුරුදු 3 හැමාරේ අපි කරපු වැඩසටහන. විශේෂයෙන් වතු පාසල්වල මේ අයවැයේදී විශේෂ තැනක් දීලා තියෙනවා ද්‍රවිඩ භාෂාව උගන්වන ගුරුවරුන් ගැන. ඔබතුමා දන්නවා මේකට විභාගයක් තිබ්බම අපි මුස්ලිම් ජනතාවට විරුද්ධ වෙනව නෙමෙයි ද්‍රවිඩ භාෂාවෙන් ගුරුවරු පත් කරනකොට මේ විභාගයෙන් බොහෝ දුරට සමත් වෙන්නේ මුස්ලිම් ආගම අදහන ගුරුවරු. ඒ අය වතු කරේ රස්සාවට යන්න කැමති නැහැ. ඒකයි ප්‍රායෝගික தත්ත්වේ. ඒකයි ඇත්ත. දැන් මගේ ආසනේ ගත්තොත් වතු කරේ තියෙන දුෂ්කර පාසල් ඔය ඉදල්ගස්සින්න උඩවේරිය අඹේවෙල වෝවික් ඒවට යන්නේ නැහැ කවුරුත්. අද පුරප්පාඩු රාශියක් ඒ පාසල් වල තියෙනවා. ඒතර වතු කරේ ජීවත් වෙන අයගේ දරුවන්ට මේ අධ්‍යාපනය සුදුසු නැද්ද? ඒ සඳහා තමයි මේ අයවැයේදී ඒකට විශේෂ තරක් දීලා තියෙන්නේ කියන එක මම මතක් කරනවා මන්ත්‍රීතුමනි. ඔබතුමා ඉන්න වෙලාවේ කියන්න ලැබිච්ච එක මට ලොකු දෙයක්. මං අහනවා එහෙමනම් ඒකටද මේගොල්ල විරුද්ධ? දාද වතු කරේ පඩි ගැන මෙච්චර මේ කෑ ගහනවනේ. මේ පඩි පිළිබඳව මේ සාමූහික ගිවිසුමට ආවේ ආණ්ඩුවක් නෙමෙයි. මේක සමහර විට හිතනවා මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් කියලා. ඒක පාර්ශව දෙකක් අතර ඇති වෙච්ච ගිවිසුමක්. ඒක ප්‍රමාණවත් නොවන බව අපි පිළිගන්නවා. ඒ නිසා තමයි ඒක අපි අයවැය ලේඛනයට දාලා තියෙන්නේ. මම වගකීමෙන් කියනවා මේ රටේ කම්කරු අමාත්‍යවරයා හැටියට මේ අයවැය ලේඛනයේ 3 වෙනි වර කියවලා සම්මත කරගන්නට කලින් ඒ ප්‍රශ්නේ අපි මේ වගකිය යුතු රජයක් හැටියට අපි අය වෙනුවෙන් ඒ සාධාරණේ අපි ඉෂ්ට කරලා දෙනවා. ඒක කරන්න අපිට පුළුවන්. නමුත් මේ ඇති කරගත්ත සාමූහික ගිවිසුමට මේ රජය සම්බන්ධ කරගන්න එපා තමුන්නාන්සේ. ඒක පාර්ශව දෙකක් අතර කරගත්ත දෙයක්. අපි මැදිහත්කරුවෙක් විතරයි ආණ්ඩුව කියන්නේ. සාමූහික ගිවිසුම කියන්නේ පාර්ශව දෙකක් අතර ඇති කරගන්නා වූ ගිවිසුමක්. එතකොට අධ්‍යාපනයේ පිළිබඳව සුරක්ෂා රක්ෂණය පිළිබඳව අද කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේද මං අහගෙන කවුද කියනවා දැන් රක්ෂණය නවත්තලා අපේ දරුවගේ කකුල කැඩුනා රක්ෂණයෙන් මුදල් ගෙවුවේ නැහැ තාම කියලා. අන්න එතකොට විතරක් රක්ෂණය මතක් වෙනවා. දැන් ලක්ෂ 2කට එක පාසල් ළමෙක් 42 ලක්ෂයක් ඉන්න මේ රටේ පාසල් දරුවෝ රක්ෂණය කරුවා මේ ආණ්ඩුව. ගියා අයවැයේදී. කවුද මේ ගැන කතා කරේ? කිසි කෙනෙක් කතා කරාද? නෑ. ඒකටද එහෙනම් මේගොල්ලෝ විරුද්ධ? ළඟම වාසල හොඳම පාසල ව්‍යාපෘතිය. මම දැන් මාසකට කලින් මගේ ආසනේ පාසලක් විවෘත කරන වෙලාවේ මොකද මේක මධ්‍යම ආණ්ඩුවේ මුදල් දුන්නට පළාත් සභාවේ පළාතේ අධ්‍යාපන ඇමතිවරුයි මේක ක්‍රියාත්මක කරේ. අපේ අධ්‍යාපන ඇමතිතුමා අපේ මහ ඇමතිතුමා කරපු කතාවක් මං අහගෙන හිටියා. එතුමා කියනවා ඌව පළාතට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියෙන් බිලියන 4ක මුදලක් අනුමත වුණා. එතුමා ඒ වැඩේ ඉවර කරා. අවසාන කරලා අධ්‍යාපන ඇමතිතුමාගෙන් ආවිල්ලා අහපුවම තව රුපියල් බිලියනයක් වැඩිපුර දුන්නා බිලියන 5යි. ඒ දීලා ඒකත් මදි කියලා ගිහින් කිව්වම පාවිච්චි නොකරපු මුදල් අනුමත වෙලා පාවිච්චි නොකරපු මුදල් වලින් තව බිලියනක් එතුමාට ලැබෙන දීලා බිලියන 6ක හෝ 6 මාරක වැඩ ඌව පළාතෙන් ක්‍රියාත්මක කරා කියන එක අපි මතක් කරන්න ඕනේ. මේකටද විරුද්ධ? ඊළඟට
ගරු අමතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
ග්‍රාමීය දරුවන් වෙනුවෙන් අලුතෙන් පෝෂණය සඳහා දැන් අලුතෙන් කිරි වීදුරුවක් දෙන්න අපි යෝජනා කරලා තියෙනවා. ඒ දෙන එක හොඳ නැහැ කියලාද මේ කියන්නේ? කියන්න තමුන්නාසලා රටට නෑ උඹලා මේක දෙනවට අපි විරුද්ධයි. අන්න එතකොට රට දැනගනි තමුන්නාසලා කොතනද ඉන්නේ කියලා. මේක මේ එක්සත් ජාතික පක්ෂෙන් ආයවැය ගෙනාවා කියලා උඹලට විරුද්ධ හින්දා අපි දේශපාලන වශයෙන් මේකටත් අපි විරුද්ධයි කියලා කෑ ගහන එක නෙවෙයි යුතුකම. ඒක තමයි මේක තියෙන කනගාටුව. මේ රට ඉදිරියට යන්නේ නැත්තේ ඒකයි. එදා සිංගප්පූරුව කිව්වේ අපි ලංකාව විදියට හැදෙන්න ඕනේ කියලා. අද සිංගප්පූරුව කොහෙද අපි කොහෙද? ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපි ඉල්ලීමක් කරනවා. අඩුපාඩුකම් ඇති මම නෑ කියන්නේ නෑ. ඒක අපි සාකච්ඡා කරලා ඒ අඩුපාඩුකම් ටික අපි විසඳගමු. මේක මේ රට වෙනුවෙන් ගේන්නේ. ආයි කියනවා මේක ගෙනාවට මේවා ක්‍රියාත්මක කරන්න බැරිද? ගම්පැරළියේ වැඩසටහන ගිය අවුරුද්දේ අපි ක්‍රියාත්මක කරුවා. අපි ජාතික ආණ්ඩුවක් හිටියේ. මම කියන්නම් මගේ ආසනය ගැන. අපිට මිලියන 200ක් හම්බුණා. මේ ලක්ෂ 2000 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකතුමයි මගේ අතරේ ලක්ෂ 10000 බෙදුවා ජාතික ආණ්ඩුවක් නිසා. එතුමාට ලක්ෂ 1000යි මට ලක්ෂ 1000යි. මගේ ව්‍යාපෘති 104ක් මම අනුමත කරගත්තා ගම්පැරළියේ වැඩසටහනේ ගිය අවුරුද්දේ. මොකද උනේ? ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඒ වෙච්ච කුමන්ත්‍රණයෙන් පස්සේ 28 වෙනිදා චක්‍රලේඛනයක් ගියා වහම ගම්පෙරළිය නවත්තන්න කියලා. සභාපතිතුමනි මගේ යෝජනා 104න් යෝජනා 58යි මට ක්‍රියාත්මක කරගන්න පුළුවන් උනේ අනිත් එක තමුන්නාසලට පින් සිද්ධ වෙන්න කුමන්ත්‍රණය නිසා. මේ රටේ ජනතාවට ඒක නැති වුණා. ලංකාවේ අනිත් තැන්වලත් එහෙමයි. මේ අවුරුද්ද අපි මිලියන 300 ගානේ ලක්ෂ 3000ක් දෙනවා. ඒ වගේම වෙන වෙනම මීට අමතරව
වෙන
මුදල් ලැබෙනවා. තව බොහෝ දේ කතා කරන්න තියෙනවා සභාපතිතුමනි. නමුත් වෙලාව හරස් වුණ නිසා මම මේ ඉතුරු කාරණා ටික අපේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් මේ අවස්ථාව මට ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වන අතර මෙච්චර අමාරුකම් මැද මේ වගේ ආයවැය ලේඛනයක් ඉදිරිපත් කළා රටේ හැම ශාස්ත්‍රයකටම සහනයක් ලබා දෙන්නට මුදල් ඇමතිතුමා ක්‍රියා කිරීම පිළිබඳව එතුමාට අපේ ස්තුතිය ගෞරවනීය ස්තුතිය පුදු කරමින් මම නිහඬ වෙනවා එතුමාට ස්තුතියි.
ස්තුතියි ගරු එස්.සී. මුතුකුමාරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා.
ගරු මූලාසන ඇමතිතුමනි මම තමරවීර ඇමතිතුමා පොඩ්ඩක් ඉන්නවා හොඳයි කියලා හිතනවා. මොකද මේ ආණ්ඩුව කරන කියන කිසි දෙයකට හැම විටම අපි විරුද්ධතාවයක් නැහැ. අපි තමුන්නාසලා මේ නයි පොළොංගු නෙමෙයි. හැබැයි අපි තමුන්නාසලා 2000 වැඩසටහන ඉඳන් තමුන්නාසලා කරගෙන කියාගෙන ආපු වැඩපිළිවෙල පිළිබඳව අපේ විශ්වාසයක් නැහැ. තමුන්නාසට හොඳට මතක ඇති කර්මාන්ත පුරයක් කරනකොට මේ ලංකාව කුලියාපිටියේ පොත් කර්මාශාලාව හදනවා කිව්වා. රටේ නායකයා අගමැතිවරයා ගිහිල්ලා මුල්ගල තිබ්බා. පව්වදා පොත් කර්මාශාලාවෙන් කියන එහෙම දෙයක් නැහැ කියලා. අපි ඒක නිසා තමයි තමුන්නාසලාට කියන්නේ මේක තමුන්නාසලා ගැන විශ්වාසයක් නැති හින්දා මේ කියන තේරම වචනේට සීමා වුණ එක කියලා. දැන් තමුන්නාසලා මේ අයවැයේ තමුන්නාසලක අයවැයේ ප්‍රධාන හරය ප්‍රධාන අරටුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. මම අහනවා අපේ අද නෑ නියෝජ්‍ය මුදල් ඇමතිතුමාවත් නෑ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුලින් කීයෙන් කී දෙනෙකුට පුළුවන්ද ණය ගන්න? කීයෙන් කී දෙනෙකුට පුළුවන්ද ණය ගන්න? මීට ඉස්සෙල්ලා කතා කළා යාපන දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරේ සුද්‍රමූල ණය අරගෙන මෙරටේ නායකයා ජනාධිපතිවරයා ගිහිල්ලා යාපනයේ ප්‍රකාශ කරනවා. යාපනයේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ ශුද්ධ මූල ණය අරගෙන මේ කාන්තාව සිය දිවි නාසාගෙන තියෙනවා 69 දෙනෙක්. අපි මේකට විසඳුමක් දෙනවා කිව්වා. ගිය සැරේ බජට් එකේ නැත්තම් ආයෙ ලේකනේ දෙකට මුදල් වෙන් කළා. මේ මන්ත්‍රීතුමා දැන් ප්‍රකාශ කරනවා කිසිම පුජ්‍යලෙකුට මුදල් ලැබුණ නැහැ කියලා. අපි මේකයි කියන්නේ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන එකේ බොරුවක් යම් ප්‍රමාණයකට.
දරෝ අමරවින
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එක බොරුවක් නෙමෙයි මන්ත්‍රීතුමා. ඕනම බැංක ණය දෙන ආයතනයකින් තවත් ණයක් අරගෙන ගෙවලා නැත්නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබතුමා කියන දේ පිළිගන්නවා. අර 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 සුදු මූල ණයකේ ලොකු ප්‍රශ්නයක්. ඒක යාපනයේ විතරක් නෙමෙයි ලංකාවේ හැමතැනම තියෙනවා. ඒ පිළිබඳව දැන් රජයේ කටයුතු කරගෙන යනවා. ඒක කැබිනට් මණ්ඩලයට ආවා. අපි ප්‍රකාශ කරා අපි දිස්ත්‍රික්ක 10ක් නම් කරලා තියෙනවා. ඒක ඉදිරියේදී ඒ දිස්ත්‍රික්ක 10ේ ඒ ණයගත් උදවිය ඒකෙන් නිදහස් වෙයි. නමුත් බැංකුවක් හැටියට බැංකුවට තියෙන ප්‍රශ්නේ තමයි අර වෙන කොහෙන් හරි ණයක් කරන් දෙනවා. දැන් අපි
තමුන්නාන්සලා මේ එන්ටර්ප්‍රයිස් ගැන මෙච්චර පුල පුලා කියන්න ඕනෙ
නැහැ.
පුල පුලා කියන්න ඕනෙ නැහැ. තමුන්නාන්සලා දන්න මේක එහෙම ගන්න බෑ. බැංකුවේ කළමනාකරුට අවශ්‍ය විදියට තමයි ණය ලබා දෙන්නේ. මේක මේ බොරුවට පුල පුලා කියලා මේ කොළ අච්චු ගහලා මේ රටේ ජනතාව මුලා කරනකොට අහන අපෙන් ඒකට විරුද්ධද කියලා. අපි ළමයිට ශිෂ්‍යත්වය දෙනවට විරුද්ධ නැහැ. අපි ළමයි කිරි විදුර දෙනවට විරුද්ධ නැහැ. හැබැයි අපි විරුද්ධ මෙයාලගේ අතීතයේ දිහා බලලා මේ රටේ ජනතාව මුලා කරනවට අපි විරුද්ධයි. මේ රටේ ජනතාව මුලා කරලා රවට්ටනවට අපි විරුද්ධයි. ඒකයි අපි මේකට විරුද්ධ. කොයි මේ ආණ්ඩුව මේ වැඩපිළිවෙල මේකට මුදල් හොයන ක්‍රමයේ කියලා දීලා තියෙනවද? ගරු මන්ත්‍රීතුමනි, යමක් ව්‍යාපාරයක් මොනහරි වාහනකට ඒකේ තියෙනවා යම්කිසි සැලැස්මක්. මෙන්න මේ ආකාරයට පියවරෙන් පියවරට යන විදියක් තියෙනවද? පසිවිපරමක්? පසිවිපරමක් තියෙනවද? නැහැ. පසිවිපරම් නැහැ. කඩා හැලිලා ගමේ ආර්ථිකයේ තිල්ලර වෙලෙන්දගේ ඉඳන් කඩා හැලිලා ගමේ ආර්ථිකය එදා සුළු කොන්ත්‍රක්කාරකින් දැන් කඩා ඇලිලා. මහලොකෝට කිව්වා දැන් කියන්න ගියා. මොකද ළඟම පාසල හොඳම පාසල කියලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ කොන්ත්‍රක්කාරෝ පාසල හැදලා ගොඩනැගිල්ල හදලා ඇමිතිවරයා ගිහිල්ලා පෙරහැරේ ගිහිල්ලා විවෘත කරා. හැබැයි කොන්ත්‍රක්කාරගේ සල්ලි නෑ. කොන්ත්‍රක්කාරයාගේ සල්ලි නෑ. කොන්ත්‍රාකාරය තමන්ගේ පදිංචි නිවස උකත් කියලා ගෑනේ මිනිහ දෙන්න ගෝරිය යනවා. බැංකුවට මාසෙ ලක්ෂ දෙක ගන්න පොලිය යනවා. මාස 10ක් ගියාම උඹ දෙන්නේ මන්තුමනි ලක්ෂ 20ක් මේ මිනිහ ගෙවලයකට. ලක්ෂ 20ක් පොලිය ගෙවලා. එහෙමනම් කොයි සංසන් වෙනවා නම් මේ සල්ලි ගෙවෙන්න ඕන. මේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන මේ ආණ්ඩුව මේ දින 100ක් ඉඳන් පටන් ගත්ත බොරුව දිගින් දිගටම ගෙන යනවා. අපි බය වුණා ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩු ගෙන යන එන අයවැය තුල අපිට ජනතාව ළඟට යන්න බෑ කිය. මං කියනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මන්ත්‍රීවරුන්ට තමුන් නාචලගෝ ගම් පෙරළිය මිලියන 300 නැත්නම් ලක්ෂ 3000 අපි 2014 අවුරුද්දේ මම හොරොප්පතා නාසන සංවිධායක වශයෙන් මිලියන 4600 ගණක් වියදම් කළා. සංවර්ධනය කළා. අපිට පුළුවන් වුණා ජයග්‍රහණය කරන්න. රට යනවා රැල්ලක්.
තව විනාඩි දෙකක් තියෙනවා.
රට යනවා රැල්ලක්
තියෙනවා.
මේ රැල්ල දැන් ගිහිල්ලා අවසානයි. එදා ආපු ජනතා විරෝධී රැල්ල අපිට පෙවුන්නේ නැහැ. අපි දැක්කේ අවසාන මොහොතේ. හැබැයි අද මේ ආණ්ඩුවට විරුද්ධ යන රැල්ල දිගින් දිගටම පේනවා. මේ ගම් පෙරළිය මුහුද රැල්ලක ඇවිල්ලා මේ ගම් පෙරළිය රඟේ තමුන්නාන්සලාට පේන්නේ. මේ ගම් පෙරළිය අවුරු මොකද්ද කියන එක තේරෙන්නේ මේ මැතිවරණය තිබ්බට පස්සේ. මැතිවරණ පිද්දුවාට පස්සේ. ඒ නිසා අපි ওই ගම්පෙළේ බය වෙන්න දෙයක් නැහැ. අපි දන්නා තමුන්නාසලගේ සැලැස්මක් නැහැ. තමුන්නාසන් මේක ක්‍රියාත්මක කරන්නත් බෑ. මේක වචනෙට සීමා වෙච්ච දෙයක්. වචනෙට සීමා වෙච්ච දෙයක්. ඒ නිසා මම මුදල් ලැම්තුරයට කියනවා අලුත් ව්‍යාපාර ඇති කරන් ඉස්සෙල්ලා තමන්ගේ ප්‍රතිපත්තිවල ක්‍රියාවලියේ හින්දා අද වැටිච්ච ව්‍යාපාර නගා සිටින්න වැඩ පිළිවෙලක් ගේන්න. වඩේ කාර්යයක ඉඳන් බදු අය කරනවා. වඩේ කාර්යයක ඉඳන් බදු අය කරලා අද මිනිස්සු ජීවත් වෙන්නේ බීයෙන් බීතියෙන්. නිසා අපි ඉල්ලීමක් කරනවා මුදල් ලැබිතුමාට තමන්ගේ අවධානය යොමු කරන්න. අලුත් රැකියාවත් ඇතින් ඉස්සෙල්ලා තිබ්බ රැකියාව වැටුනේ ඇයි? තිබ්බ ව්‍යාප්ති කඩා හැලුනේ ඇයි? මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඒකට කඩකලක් කියන ඉල්ලා සිටිනවා මම මේ අවස්ථාවේ. එනිසා අවසාන වශයෙන් අපි කියනවා තමුන්නාතර එදා කිව්වෙ මොකද්ද? හොරු 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 හොරු. දැම්මකද කියන්නේ හොරු කියන කතාව පැත්තක දැම්මා. උසාවි හැදුවා. දැන් කරන්නේ දැන් නෑ. දැන් කියනවා ණය 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 උගල කියලා. හැබැයි මේකයි තමුන්නාචලා දැන් කියන්න දෙයක් නෑ. එනිසා තමුන්නාචලා කරපු දේ
අවසන් කරන්න.
තමුන්නාචලා තව විනාඩියක් තප්පරයක් දෙන්න. තමුන්නාචලාටම ඔය ගම් පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන එක මේක තමුන්නාචලාටම ආපහු කරකිනවා කියන එක ඊළඟ මෙතුවරණේ පේනවා කියන එක ගවසමින් මම ඉල්ලා සිටුටි.
බොහොම ස්තුතියි ගරු පියසේන ගමගේ මන්තුමා. ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ගරු උලාසනාර උඩ ගරු මන්ත්‍රීතුමනි, මම ඉතාමත් සන්තෝෂ වෙනවා මේ වෙලාවේ අයවැය විවාදය වෙනුවෙන් මගේ අදහස් ප්‍රකාශ කරන්නට අවස්ථාවක් ලැබීම ගැන. පළමුවෙන්ම සඳහන් කළ යුතුයි, ගරු මුදල් ඇමතිතුමා, අදට නැත්තම් දැනට රටේ පවතින උග්‍ර ණය අර්බුදය, ඒ වගේම ආර්ථික තත්ත්වය අනුව කරන්න පුළුවන් උපරිම දේ මේ අයවැය වෙනුවෙන් කරලා තිබෙනවා කියලා කියන එක පැහැදිලිව පෙනෙන්න තියෙන දෙයක්. සංඛ්‍යාලේඛන 90 පමණක් නොවේ අයවැය කතාව කළ අවස්ථාවේදී ගරු සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූණ දිහා බැලුවාම පෙනුණා මේ අයවැය කොතරම් සාර්ථකද කියලා. විපක්ෂයෙන් මන්ත්‍රීවරු වැඩි පිරිසක් අඳුන් කුඳුන් වෙලා සිටි බව ඔබතුමල්ලා දකින්න ඇතිද? එක්තරා ප්‍රධාන තරුණ මන්ත්‍රීවරයෙක් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කියන කතාවක් තමයි මෙම අයවැය මැතිවරණ අයවැයක් කියලා. මම මේ පාර්ලිමේන්තුවේ ඉතාම සුළු කාලයක් හැර 1989 ඉඳලා මේ දක්වා අවුරුදු 30ක් ඉඳලා තියෙනවා. 1948න් පසුව ඉදිරිපත් කළ අයවැය ගැන කරුණු පරීක්ෂා කරලා තියෙනවා. පසුගිය අවුරුදු 70ම අයවැය පරීක්ෂා කරන විට පැහැදිලිව පෙනේවි සෑම මැතිවරණ වර්ෂයකම මුදල් ඇමතිවරුන් ඉදිරිපත් කරලා තිබෙන්නේ මැතිවරණ අයවැය බව. ලංකාවේ ආර්ථික සංඛ්‍යාලේඛන බැලුවොත් ඉතාමත් පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මැතිවරණ වර්ෂවලදී රජයේ වියදම් වැඩි වෙලා ජනතාවට වැඩියෙන් සහන ලැබෙන බව. මේක පොදු ලක්ෂණයක්. මේක ලංකාව විතරක් නෙමෙයි, මැතිවරණ වලින් බලයට පත්වෙන ඕනෑම රටක එහෙමයි වෙන්නේ. ඉලෙක්ෂන් බජට් කියන වචනේ අපට ලැබුණේ එංගලන්තෙන්. ඒ කියන්නේ මේ රටේ මුදල් ඇමතිවරුන් මැතිවරණ කාලෙට සුදුසු අයවැය ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා කියන එක නේද? ජනතාවට සහන ලබා දීම කියන්නේ ජනතාවට රැවටීමක් නෙමෙයි. ජාති ආගම් ભેද අවුස්සලා ජනතාව අතරේ ගැටුම් ඇති කර බලය ලබා ගැනීමට උත්සාහ කිරීම කියන්නේ ජනතාව රැවටීමයි. ඒ වගේම ඉතාම අවංක විදියට කතා කරලා ආර්ථික සංවර්ධන යෝජනා ඉදිරිපත් කරලා මහා පරිමාණයෙන් ගසා කෑමත් ජනතාව රැවටීමක්. කෙසේ වෙතත් මැතිවරණ අයවැයකට වඩා මෙම අයවැය විශාල වෙනසක් තිබෙනවා. ජාතික ප්‍රතිපත්තියක් ඇතිව මුදල් ඇමතිතුමා මෙම අයවැය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා කියන පැහැදිලි වෙනවා. උදාහරණයක් වශයෙන් කඩිනම් ග්‍රාමීය සංවර්ධනය සඳහා ගම් පෙරළිය වැඩසටහන දීර්ඝකාලීන වැඩසටහනක් නොවේද? පසුගිය කාලයේදී ඇති කළ ගුවන් යානා එන්න බැරි කුරුල්ලන්ගේ ගමන් මාර්ගවල පිහිටවපු ගුවන් තොටුපළ, ප්‍රමාණවත් ක්‍රීඩකයන් නැති ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණශාලා ඇති කිරීමෙන් කොමිස් මුදල් ගැනීම හැර ජනතාවට යහපතක් වුණාද? අද ගම්බද ජනතාව කොච්චර දුක්බර ජීවිතයක් ගත කරන්නේද බලන්න, සිරස ටීවී එකේ ගම්මැද්ද බලන්න, සිරස ටීවී එකේ ගම්මැද්ද කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒක සමහර විට ඒවා දාන්නේ දේශපාලන අරමුණින් වෙන්නත් පුළුවන්. නමුත් එහි සත්‍යයක් තියෙනවා. පාලමක් නැති නිසා ගවුම තෙමාගෙන, කලිසම තෙමාගෙන, සපත්තු සෙරෙප්පු ගලවගෙන උදේ ඉස්කෝලේ යන ළමයි දැකලා නැද්ද? මම නම් ඒව අත්දැකීමෙන් දැකලා තිබෙනවා. ගම්පෙරළියේ වැඩසටහන නිසා මෙම ප්‍රශ්නවලට දීර්ඝකාලීන විසඳුමක් ලැබෙනව නේද? ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් සුළු ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කිරීමේ හැකියාව ඇති නිර්මාණශීලී තරුණයන්ට ව්‍යාපාරික ණයක් ලබා ගන්න හැකි වෙනවා. මේ ණය අරගෙන ව්‍යාපාර පටන් ගත්තාම ඒ මගින් රැකී අවස්ථාවන් නිතティම්ම බිහි වෙනවා. මේ ණය බුරුකාරයින්ට, දේශපාලන පන්දම්කාරයින්ට දුන්නොත් තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. නියම ව්‍යාපාර හැකියාව ඇති අයට ණය ලබා දෙන්න මන්ත්‍රීවරු හැම කෙනෙක්ම වගේ වශයෙන් අපි උනන්දු වෙන්න ඕන. ඒ වගේම බැංකු වලින් වැරදි අයට ණය ලබා දුන්නොත් ඒව පෙන්ව දෙන්න අපට පුළුවන්කම තියෙනවා. මෙම එම ව්‍යාපාර වලින් බිහිවන රැකියාව අත්තා නිසා ගම්බද තරුණ තරුණියන්ට ඇතිවන යහපත දීර්ඝකාලීන වැඩපිළිවෙලක් නේද? ගරු සභාපතිතුමනි, මේ අයවැයේ මේ වගේ දීර්ඝකාලීන වැඩපිළිවෙල රාශියක් තිබෙනවා. මුදල් ඇමතුමා මේ ගැන විස්තර කරපු නිසා මම වැඩිදුර මේ ගැන කියන්න යන්නේ නැහැ. කරුණාකර මේ ගැන ධනාත්මකව කල්පනා කරන්න. එතකොට පෙනෙයි අයවැය යෝජනාවල වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන්නේ ආර්ථික වර්ධනයට ඉවහල් වන දීර්ඝකාලීන වැඩපිළිවෙළවල බව. මේ අවස්ථාවේ මම මේ ගරු සභාවට කියන්න කැමතියි, මේ රටේ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් ගැන පසුගිය කාලයේ කිසිම මුදල් නැමැතිවරයෙක් මේ සම්බන්ධ අවධානය යොමු කරලා නැහැ. දැන් අපේ සංඛ්‍යාලේඛන අනුව කියවනවා ජාතික ආදායමේ හා ඒක පුද්ගල ආදායමේ වර්ධනය අඩු වෙලා කියලා. මේ සංඛ්‍යාලේඛන වලින් කියන තත්ත්වය හරිද? මේ ළඟදි විගණාධිපතිතුමා කියලා තිබුණා අපේ රටේ ණය වෙලා තිබෙන ප්‍රමාණයට වත්කම් නැති බව. මට මතක හැටියට ණය වෙලා තිබෙන ප්‍රමාණයෙන් 50%ක් පමණ ප්‍රමාණයක් තමයි වත්කම් වශයෙන් තිබෙන්නේ. එහෙමනම් මෙම මුදල් වලට මොකද වුනේ? ඒ සල්ලි කාගාවද කොහෙද තිබෙන්නේ? ඒ වගේම අපේ රටින් පිටරටට යවන භාණ්ඩවලට නියම වටිනාකමක් ලැබෙනවද? මේවායේ ඉන්වොයිස් වල සඳහන් මුදලයි ලැබෙන මුදලයි අතර ඒසාල වෙනසක් තිබෙනව නේද? පරිගණක මුදුකාංග, ඉංජිනේරුවන් ඔන්ලයින් සේවා සැපයීම් වලින් උපයන මුදල් නියම ලෙස සටහන් වෙනවද? ඒවා ජාතික ආදායමට ඇතුළත් වෙනවාද? ආර්ථික විද්‍යාඥයෝ කියනවා වෙළඳපොළ ආර්ථිකයක් පවතින රටවල සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවන 10%ක් 30%ක් අතර අවිධිමත් අවිධිමත් ආර්ථිකයක් ඉන්ෆෝමල් ඉකොනොමි එකක් තිබෙනවා කියලා. මම නම් හිතන්නේ ලංකාවේ ඒ ගණන 40%ටත් වැඩි කියලා. ඕනෑම නගරයක තිබෙන වාහන තදබදය බලන්න. සුඛෝපභෝගී වාහන කොපමණ තියෙනවද? දුප්පත් මිනිසු කොපමණ දුක් විඳිනවද? එහෙත් පොහොසත් මිනිසුන්ට නැති සැපයක් නැහැ. දිව්‍ය ලෝක සැප මේ ලෝකෙදිම ලබනවා නේද? මුදල් ඇමතුමා ප්‍රකාශ කළා ඔච්චර ආර්ථික සංවර්ධන වැඩ කළායි කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වැසිකිලි පහසුකම් නැති ගෙවල් 15,000ක් පමණ තිබෙන බව. ඒ වගේම ජනගහණයෙන් දසලක්ෂයකට මූලික සනීපාරක්ෂක පාසුකම් නැති බව මම දන්න හැටියට මේ අවිධිමත් ආර්ථිකය ගැන අපේ කිසිම ආර්ථික විද්‍යාඥයෙක් හරියට පරීක්ෂණය කරලා නැහැ. මහ බැංකුව වුණත් මේ ගැන පරීක්ෂණ කරලා තිබෙනවද කියා මම නම් දන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න ආර්ථික විද්‍යාඥයෝ මේ ගැන හොයලා බලනවද? මම පසුගියදා දැක්කා රූපවාහිනියේ රුපියල් මිලියන 500ක් වටින දියමන්තියක් ගැන. ඒ වගේම රුපියල් මිලියන 150ක් පමණ හංගප මුදල් ගැන. මෙහෙම සල්ලි තිබෙන්නේ කොහොමද? මේවට බදු අය කරලා තිබෙනවද? මේවා ජාතික ආදායම ගණන කිරීමේදී එකතු වෙලා තිබෙනවද? මේ අවිධිමත් ආර්ථිකයේ ආර්ථික වැඩ කරන මිනිසුන්ට නිසි වැටුපක් ලැබෙනවද? නියම සේවා තත්ත්වයක් තිබෙනවාද? කවුද මේවා සොයලා බලන්නේ? මම තව ප්‍රශ්නයක් අහන්නම්. කොළඹ ජනරැලියක් තිබෙනකොට අරක්කු බෝතලෙයි කෑම පැකට් එකයි සල්ලි දෙනවා කියලා එහෙම කතාවක් තියෙනවා. එහෙම කියනවා. මේ වගේ වියදම් කරන්න සල්ලි කොහෙන්ද? මෙම මුදල් ලැබෙන්නේ විගනාධිපතිතුමා කියපු ආකාරයට අර ගත්ත ණය වලින් 50%ක කොටසින් නේද ගත්ත ණය වලින්? පසුගිය කාලේ ඉදිරිපත් කළ කිසිම අයවැය යෝජනාවකින් මේ අවිධිමත් ආර්ථිකයට සම්බන්ධ අවශ්‍ය පිළියම් යොදලා නැහැ. මට මතකයි අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ, ඒ කියන්නේ 1970 ගණන් වල, ආචාර්ය ඇන්නම් පෙරා ඒකට මුදල් ඇමතිතුමා, එතුමාගේ කාලේ රුපියල් 100 නෝට්ටු අවලංගු කරා. රුපියල් 150 නෝට්ටු අවලංගු කරා. අවලංගු කරා. ඇයි දැන් බැරි? කලින් දන්වල රුපියල් 1000 ඒ වගේම රුපියල් 5000 නෝට්ටු අවලංගු කරත්. එතකොට පෙනෙයි අවිධිමත් ආර්ථිකයේ කොපමණ සැඟවුණු සල්ලි තියෙනවද කියලා. තවත් යෝජනාවක් කරන්න පුළුවන්. පිටරට තැන්පත් කර ඇති මුදල් බදු සහන කාල සීමාවකට යටත්ව මෙරට ගෙන්වා ගත යුතුයි. ඒ වගේම එම දිනෙන් පසු අසු වෙන මුදල් වලට දැඩි දඬුවම් දෙන්න වැඩපිළිවෙලක් යොදන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමා කියන මරණ දඬුවම වුණත් දීම සුදුසුයි කියන්න මම කැමතියි. මේ වගේ දැඩි තීරණ ගන්න නැතුව මෙවැනි අවිධිමත් ආර්ථිකයේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. මේ අයවැය ලේඛනයෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕන තරුණ තරුණියන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වන රැකියා ප්‍රශ්නය ගැන අවධානය යොමු කළා මදි කියලයි මට නම් හැතෙන්නේ. මේ දවස්වල මේ වැඩියෙන්ම කතා කරන්නේ විරකියාව, විශේෂයෙන් රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ ප්‍රශ්නය. මේ නිරන්තරයෙන්ම අපට නිරතුරුවම අහන්න ලැබෙන මාතෘකාව. එනිසා සමහර විට මුදල් ඇමතිතුමා යෝජනා කළ සංවර්ධන යෝජනා වලින් එම ප්‍රශ්නයට විසඳීමට සැලසුම් කළා වෙන්න පුළුවන්. කොහොම වුණත් උපායධාරීන්ගේ රැකියා ප්‍රශ්නය ඉතාමත් වැදගත්. මේ ප්‍රශ්නය මම හිතන විදිහට දැනට 40,000කට වැඩි පිරිසක් රැකියා විරහිත උපායධාරීන් ඉන්නවා. රැකියා නැති උපායධාරීන්ගේ ප්‍රශ්නය අපි විශ්වවිද්‍යාලයේ සිටින කාලේ පෙර සිටම එන්නක් 1965ටත් ඉස්සෙල්ලා ඉඳලා තිබුණා පැවති ප්‍රශ්නයක්. රැකියා වෙළඳපොළහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතර පවතින පරතරය මේට ප්‍රධාන හේතුවයි.
ගරු ඇමතිතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
පසුගිය කාලය තුල විශ්වවිද්‍යාල විෂය මාලාවන් සුළු වශයෙන් වෙනස් කළා තිබුණත් තවමත් රටේ ආර්ථිකය නොගැලපෙන උපායධාරීන් බිහිවීමක් සිදු වෙනවා. මේ බරපතල ප්‍රශ්නයක්. නමුත් ආණ්ඩුවක් හැටියට හේතු කියලා පමණක් බේරෙන්න බෑ. ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් සෙවිය යුතුවක් මෙන්ම ඇති වී ඇති ප්‍රශ්නයට කෙටි කාලීන විසඳුම් සෙවිය යුතුයි. මම කලිනුත් ප්‍රකාශ කළා මෙන් මෙරටේ අතිවිශාල අවිධිමත් ආර්ථිකයක් තිබෙන බව. ඒවායේ සංඛ්‍යා ලේඛන ජනහා සංඛ්‍යා ලේඛන වලට හසුවන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය නිලධාරීන්ගේ සැලකිය යුතු හිගයක් තිබෙනවා. රැකියා විරහිත උපායධාරීන් පුහුණු කර මේ සඳහා ප්‍රයෝජනවත් ලෙස යොදවන්න පුළුවන්. ඒ වගේම අවිධිමත් ආර්ථිකය නිසි බදු මුදල් අය කිරීමෙන් සිදු වෙන්නේ නැහැ. ඒ ගැන සොයා බලන්නත් මේ වගේ මේ පුහුණු උපාධිධාරීන් ඒ සඳහා කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ඒ උපාධිධාරීන් පුහුණු කරවීමට වැඩපිළිවෙළක් සකස් කරන්න පුළුවන් ඵලදායි සේවාවක් ලබා ගැනීම මේ අවස්ථාවේදී සිනුන එක පැත්තකින් ආදායමක් රජයට ආදායමක් ලැබෙන වැටුප් ගෙව්වට ඒ වැටුපට වඩා වැඩි මුදලක් රජයට උපයා ගැනීමට ඒ නිසා අවස්ථාව සැලසෙනවා. ගරු මුදල් ඇමතිතුමා අඩු ආදායම් ලාභින් 6 ලක්ෂයක් සඳහා අලුතින් සමෘද්ධි ලබා දීමට ගත් තීරණය ඉතා වැදගත්. මම මේ සමෘද්ධි නියෝජ්‍ය ඇමති වරයා හැටියට කාලයක් සේවය කළා. අපේ රටේ දිළිඳු බව තුරන් කිරීමට සමෘද්ධි හා ජනසවිය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළත් ඒවා දේශපාලන වහලුන්ට සැලකීමේ ක්‍රමයක් බවට පත්වෙලා තිබෙනවා. මගේ මිත්‍ර එක්තරා සමෘද්ධි ඇමතිවරයෙක් කිව්වා එයා ඡන්ද මැෂිමක් කියලා. දුප්පත්කම නැති කිරීමේ නියම ව්‍යාපාරයකින් ඡන්ද මැෂින් හදන්න පුළුවන්ද? දැනුත් කොළඹ තියෙන මහ රැලිවලට පැමිණෙන වැඩි පිරිසක් සමෘද්ධිය ලබන දේශපාලන වහල්ලු බව කියන්න කැමති. ඔය ලයිට් කණුවල නගින්නේ, විස කිරි පැකට් බොන්නේ, අරක්කු බීලා පිස්සු නටන්නේ දේශපාලන වහල්ලු. දුප්පත්කම නැති කිරීමේ මුවාවෙන් දේශපාලන වහලුන් ඇති කිරීමේ ක්‍රමය වහාම වෙනස් කළ යුතුයි. සැබෑ දුප්පත්කමට පමණක් සමෘද්ධිය ලබා දිය යුතුයි. ඔවුන්ගේ දුප්පත්කම නියමිත කාලයක් ඇතුළත නැති කිරීමට සුදුසු ක්‍රමෝපායන් හඳුන්වා දිය යුතුයි. පසුගිය සතියේ චීන අගමැතිතුමා ප්‍රකාශ කර සිටියා මේ වසරේදී මිලියන 10ක් පමණ දිළිඳු භවයේ රේඛාවෙන් ඉහළට ගන්නා බව. අපේ සමෘද්ධි ව්‍යාපාරයේද එවැනි අරමුණක් හා දැක්මක් ඇතුව සකස් කරන්න මේ රජය වහාම කටයුතු කරයි කියලා මා බලාපොරොත්තු වෙනවා. අපි කල යුත්තේ මාවෝ සේතුන් කිව් ආකාරයට බඩගින්නේ සිටින කෙනෙකුට මාළුවෙකු දෙනවා වෙනුවට බිලි පිත්තක් ලබා දීමයි. පසුගිය කාලේ ලංකාවේ අපේ සිද්ධ වුණේ මාළුවත් නැහැ, බිලි පිත්තත් නැහැ. ලැබුණ එකම දේ පෙළපාලි ඒමට අරක්කු හා ගමන්ගාතු ලබා දීම පමණයි. ඔවුන් දුප්පතුන් වශයෙන් දිගටම තබා ගැනීම දේශපාලඥයන්ට විශාල වාසියක්. ඒගොල්ලෝ පහසුවෙන් පෙළපාලයට ගේන්න පුළුවන්. ඒකයි අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමති ජාතික ආණ්ඩුව ගැන. 2015 අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටවපු වෙලාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තරුණ මහාචාර්යවරියක් ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයක දේශනාවකදී ප්‍රකාශ කළා අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවීම එතුමාගේ දිගු කලක පටන් පැවති සිහිනයක් බව, ලංකාවේ ප්‍රධාන ජාතික පක්ෂය විශේෂයෙන්ම ජනමාර්ග පක්ෂය විසඳීමට මේ එකම මාර්ගයේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වීම බව එතුමා ප්‍රකාශ කළා. විපක්ෂයේ සිටින විට තව මතයකුත් ආණ්ඩුවේ ඉන්නකොට තව මතයකුත් තිබීම තමයි අපේ රටේ තිබෙන ප්‍රශ්න විසඳීමට නොහැකිවීමට ප්‍රධාන හේතුව. පක්ෂ දෙකම මේ වැඩේ කරනවා. නමුත් පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවාට පසු කටයුතු කළේ ප්‍රධාන ඒකාධිකාරී වෙළඳ සමාගම් දෙකක් වෙළඳපොළ පාලනය කරන්න ගහපු ගිවිසුමකින් පසුව කටයුතු කරපු ආකාරයටයි.
ස්තුතියි ගරු තාරක බාලසූරිය මන්තුමා.
ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි,
ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා.
මට අද මේ 2019 අයවැය පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ මේක අර කේමගේ කොළුවගේ අයවැය කියලා කියනවා. ඉතින් මම හිතන්නේ අපේ මංගල සමරවීර ඇමතිතුමාගේ අවුරුද්දක් මේ දේශපාලන ජීවිතේ පාර්ලිමේන්තු ජීවිතේ ගත කරලා එවන ඉදිරිපත් කරන දෙවෙනි අයවැය. මේ අයවැය පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න විනාඩි 8ක් වගේ සුළු කාලයක් වෙන් කරපු එකට මම ප්‍රථමයෙන්ම තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙනවා. එක පැත්තකින් බැලුවොත් එහෙම මම කොයි වෙලෙත් කියපු කාරණාව තමයි මට යම් කිසි සැකයක් තිබෙනවා අපේ මංගල සමරවීර ඇමතිතුමාට. ඇත්ත වශයෙන්ම මේ මුදල් අමාත්‍යාංශ වගේ මුදල් අමාත්‍යාංශයක් කරන්න හැකියාවක් තිබෙනවාද කියන එක මම හිතන්නේ එතුමා ඉතාම දක්ෂ දේශපාලනඥයෙක්. ඒකේ තර්කයක් නැහැ. නමුත් මුදල් අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශයක් කරන්න මම හිතන්නේ ඒ ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් මේ ඉරිසල්ලා හිටපු අමාත්‍යාංශවරු ඉතාම දක්ෂ ඒ බුද්ධිමත් අමාත්‍යාංශවරු තමයි ඉඳලා තිබෙන්නේ. එතුමාට ඒ වගේ හැකියාවක් තිබෙනවාද කියන එකත් මෙතනදී ගැටලුවක් තිබෙනවා. හැබැයි කෙසේ වෙතත් එතුමා මේ මුදල් අමාත්‍යාංශ කරන එක මම හිතන්නේ එක පැත්තකින් බැලුවොත් එහෙම හොඳයි මේ විදේශ අමාත්‍යාංශය කරනවට වඩා. මොකද විදේශ අමාත්‍යාංශයේ කරොත් එහෙම එතුමා ගිහිල්ලා මේ ජිනීවා යෝජනා මාලාව වගේ යෝජනා මාලාවලට අත්සන් කරලා ගියොත් එහෙම ඒකෙන් තියෙන මේ රටට තියෙන හානිය එතුමා මේ ආර්ථිකයට කරන හානියට වඩා දීර්ඝකාලීනව ඒ රටට බලපානවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ කරන ආර්ථික හානිය අපිට අවුරුදු දෙකක් තුනක් හරි ගියන් පස්සේ කර අපිට යම්කිසි විදියකට හදා ගන්න පුළුවන්. නමුත් ඒ දේශපාලන හානිය ඊට වඩා දීර්ඝකාලීනව තිබෙනවා. හැබැයි කෙසේ වෙතත් මාත් පිළිගන්නවා ඇත්ත වශයෙන්ම මෙම අවුරුද්දේදී අපේ මංගල සමරවීර ඇමතුමාට මෙම අයවැය ඉදිරිපත් කිරීම එච්චරම ලේසි පහසු කාරණාවක් නෙවෙයි. මොන මුදල් ඇමති කෙනෙක්ට වුණත් ඇත්ත වශයෙන්ම මේ අවුරුද්ද එච්චරම ලේසි පහසු කාරණාවක් නෙවෙයි. මම අපි සියලු දෙනා දන්නවා මේක මැතිවරණ අවුරුද්දක් කියලා. එතකොට අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් ගංගොල්ට යන්නත් යම්සි දෙයක් කරා කියලා පෙන්නන්නත් ඒ කට්ටියට වෙලා තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම අපි දන්නවා ඇමරිකානුතර බිලියන 5.9ක් වගේ මුදල් ප්‍රමාණයක් මේ අවුරුද්ද තුලදී අපිට ණය හැටියට ගෙවන්න වෙලා තිබෙනවා. එතකොට බොහෝ දුරට මේ ණය ගෙවන්න අපි අනික් රටවල් වලින් එහෙම නැත්නම් ජාත්‍යන්තර ආයතන වලින් IMF එකෙන් වගේ ජාත්‍යන්තර මූල්‍ය අනුමුදලෙන් වගේ අපිට ණය ගන්න වෙලා තිබෙනවා. එතකොට මේ රටේ තිබෙන මේ ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට වැදගත් වෙනවා. මොකෝ අපේ ආර්ථික ස්ථාවරත්වයේ යම් කිසි විදියකට ඒක කැඩුනොත් එහෙම එතකොට අපිට අර ණය ගන්න ඒ පොලි ප්‍රතිශතය බොහෝ දුරට වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදී අපි අර යම් කිසි විදියකට ඒ ෆිසිකල් ඩිසිප්ලින් කියලා කියනවා නැත්නම් මූල්‍ය කළමනාකරණයේදී යම් කිසි විනිවිදභාවයකින් අපි ඉදිරියට ගෙනියන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් ඒ හැබැයි ඒ වගේම තවත් පැත්තකින් බැලුවොත් එහෙම අද ආර්ථිකය දිහා බැලුවොත් එහෙම තමුන්ලාන්සලා දන්නවා මම හිතන්නේ දකුණු ආසියාවේ මුළු ලෝකෙම වැඩිම වර්ධන වේගයක් තියෙන වෙලාවේ ඉන්දියාවේ 7.4යි මම හිතන්නේ බූතානයේ නේපාලයේ වගේ 7.3යි 7.0 ඒ වගේ වර්ධන වේගයක් තියද්දී අද ලංකාවේ වර්ධන වේගය ගිය අවුරුද්දේ 3.3ට අඩු වෙලා තිබෙනවා. එතකොට යම් කිසි විදියකට ඒ ආර්ථික උත්තේජනයක් එහෙම නැත්නම් ඒ මොකද්ද ඉකොනොමික් ස්ටිමියුලස් නැත්නම් මේ ආර්ථිකය වර්ධනය කරන්න ඉකොනොමික් ස්ටිමියුලස් එකක් දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න බොහෝ දුරට අපි දන්න ආර්ථික විද්‍යාවේ නම් එක්ක රජයේ මුදල් වියදම් කරන්න ඕනේ එහෙම නැත්නම් ඒ බදු අඩු කරන්න ඕන අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් මේ අයවැය දිහා බලනකොට ඒ රජයේ වියදම් කරන මුදල් ප්‍රමාණයත් එහෙම වර්ධනයක් වෙලා නැහැ. ඒ වගේම බදු අඩු වීමකුත් අපි දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා එක පැත්තකින් බැලුවොත් එහෙම ඒ ආර්ථික වර්ධන වේගය එන අවුරුද්දේ වෙනකොට වැඩි වෙයිද නැද්ද කියන එකත් අපිට සැකයක් තිබෙනවා. ඒ වගේම අපි පත්තර වලින් එහෙම දැක්කා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඒ ඉල්ලා සිටියා ඒ අයවැය පරතරයේ 3.5% ප්‍රතිශතයක් හැටියට ගිනියන්න කියලා. නමුත් විශේෂයෙන්ම මේක මැතිවරණ අවුරුද්දක් ඉඳ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නායකයන් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කියලා තිබෙනවා මේක 4.5% නැත්නම් එහෙම නැත්නම් 4.8% ඒ අයවැය පරතරයක් ගිනියන්න තමයි කට්ටියගේ බලාපොරොත්තුව තිබෙන්නේ කියන එක. හැබැයි කෙසේ වෙතත් අපේ මංගල සමරවීර ඇමතුමා තවදුරටත් එතුමාගේ මේ අසාර්ථක නියෝ ලිබරල් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියට ගිනියන්න සලස්මක් තිබෙනවා කියන එක තමයි අපි තවදුරට දකින්නේ. මම හිතන්නේ මෙතනදි විශේෂයෙන්ම අයවැය යෝජනා 12 එතුමා විග්‍රහ කරලා තිබෙනවා මේ ක්‍රෝනි කැපිටලිසම්. එහෙම නැත්නම් සමහර ව්‍යාපාරිකයන්ට ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන්න යම්කිසි ඒ පිටරටින් ගෙන බඩු වලට විශාල බද්දක් දාන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියලා. ඉතින් ඒ බද්ද අයින් කරන්න ඕනේ කියලා අපේ මංගල සමරවීර ඇමතුමා යෝජනා කළා තිබෙනවා. මමත් මේකට යම්කිසි මට්ටමකට එකගයි. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ටයිල් හදන්නේ කවුද? ලංකාවේ ටයිල් හදන්නේ එකම එක පුද්ගලයෙක්. එතකොට ඒ ධම්මික පෙරේරා මහත්මයා තමයි ලංකාවේ ටයිල් හදන්නේ. එතකොට ඒ ආයතන දෙකක් තුනක් තිබුණත් එතකොට අපි විදේශයෙන් පිටරටින් ගෙන ඒ ටයිල් වලට බද්දක් දාලා ධම්මික පෙරේරා මහත්තයාව පොහොසත් කරනවා නම් මං හිතන්නේ ඒක හොඳ ආර්ථික සැලැස්මක් නෙවෙයි කියන එක තමයි අපි එකද වෙන්නේ. එහෙම වගේ ඒ වගේ තත්ත්වයක් තිබුණොත් එහෙනම් අපි අනිවාර්යයෙන්ම ඒ වෙනදපොළ විරුද්ධ කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකට අර අපේ මංගල සමරවීර ඇමතුමා කියන අන්දමටම මමත් එකග වෙනවා. ඇයි මිලියන 20ක් ඒ ජනග්‍රහණය ඒකට ඒ එක පුද්ගලයෙක් පොහොසත් කරන්න ඒ පිටරටින් ගේන එවට බද්දක් දාන්නේ කියන එක. හැබැයි දැන් ඒ එක පුද්ගලෙක් බද්දක් දානවා නම් සමහර වෙලාවට මේක රබර් කර්මාන්තේ එක්කත් අදාළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා සමහර වෙලාවට ඔය ස්ටීල් වගේ දේවල් ඒත් වැඩි හුඟක් කට්ටිය නිෂ්පාදනය කරන්නේ නැහැ. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න අවශ්‍යතාවය තිබෙනවා ඒ එක පුද්ගලයෙක් කරන කර්මාන්තයක් විවෘත කරන එකත් ඒ වගේම මෙතනදී මුළු ඒ සමස්ත ජනතාව එහෙම නැත්නම් ඒ රටේ විශාල ප්‍රමාණයක් ඒ කට්ටියක් ඉන්න කර්මාන්තයක් විවෘත කරන එකක් ලොකු වෙනසක් තිබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දරු මුලස් ආරුඩ මන්ත්‍රීතුමනි දැන් මේ සිංගප්පූරු ගිවිසුම් නැත්නම් ඒ වගේ දේවල් හරහා සම්පූර්ණයෙන්ම අපේ කෘෂිකර්මයේ නැත්තර නැති කරලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් තියෙනවා විනාඩිය
අවසන් කරන්න. පොඩ්ඩක් බලන්නකෝ අපි ගම්බිරිස් ප්‍රශ්න දිහා පොඩ්ඩක් බලන්නකෝ. දැන් මේ ගම්බිරිස් නැත්නම් ප්‍රතිඅපනයන කියන එකෙන් සම්පූර්ණයෙන්ම 1200කට ගිය ගම්බිරිස් ප්‍රමාණය දැන් රුපියල් 550ට වගේ යන්නේ. ඉතින් ඒ වගේම තමයි රබර් කර්මාන්තයේදීත් ඒ වගේම මේ රබර් කර්මාන්තයේ දියුණු කරන්න කියලා බිලියන 800ක් වෙන් කරලා තිබෙනවා රීප්ලාන්ටින් වලට. හැබැයි මෙතනදී රීප්ලාන්ටින් නෙවෙයි ගැටලුව තිබෙන්නේ. දැන් රබර් වතු තියෙන කට්ටිය ගිහිල්ලා රබර් ටැප් කරන්නේ නැහැ. ඇයි ටැප් කරන්නේ නැත්තේ? මොකෝ ඒ 225කට වගේ මුදලකට ඒ කිරි දීලා ඒවා නඩත්තු කරන්න බෑ. ඉතින් එහෙමනම් මොකද්ද කරන්න තිබෙන්නේ? මේ අපේ මුදල් ලැබෙත්තුමාට පුළුවන් ඒකට යම් කිසි බද්දක් දාලා එතකොට ඒ රබර් ගොවන රබර් වවන ගොවියන්ට ඊට වඩා හොඳ සහනයක් දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි කුරුඳු. දැන් කුරුඳු මේක ලාංකික කුරුඳු කියලා දිනු කරන්න ඕනේ කියලා මම හිතන්නේ මිලියන 50කුත් ඒ වගේ මිලියන
ගර්මන්තමා කාලය අවසන්
අපට අවසන් කරන්න දෙන්න. හැබැයි මේ කුරුඳු මේ සිලෝන් සිනමන් කියලා මේක දිනු කරන්න හදලා ඊපස්සේ අනික් පැත්තෙන් ඒ ප්‍රතිඅපනයනය කරනවා නම් ඒකේ තේරුමක් නැහැ. දැන් අපිට සංඛ්‍යාලේකන වලින් අපි දැකලා තිබෙනවා ගරු මූලසාරවඩු මන්ත්‍රීතුමනි ගිය අවුරුද්දේදී කුරුඳුත් ඊපස්සේ ලංකාවට වියට්නාමෙන් ගෙනාවා. ඉතින් අපි එක පැත්තකින් මේ සිලෝන් සිනමන් කියලා ඒ බ්‍රෑන්ඩ් එක ඒක ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අනිත් පැති වලින් ඊපස්සේ මේකට තවත් හාන්සි දානවා. ඉතින් මම හිතන්නේ මේ වගේ ප්‍රශ්න ගොඩාක් තිබෙනවා. හැබැයි අද විනාඩි 8ක් වගේ සුළු වෙලාවක් තිබෙන නිසා මට මගේ අදහස් සියලුම අදහස් ඉදිරිපත් කරන්න මට වෙලාවක් නැහැ. ඉදිරි කාලයේදී අපි මේ මාසය තුලදී විවාද කරනකොට මගේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වගේම අවසන් වශයෙන් මූලසාරවඩු මන්ත්‍රීතුමනි කියන්න කැමති මේ මොනවා කතා කරත් අපි මේ ගිය අවුරුද්දේ ආයවැයෙන් 108යි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. එතකොට මේ අපි මේ ආයවැය යෝජනා ගැන කතා කරන එකකුත් මම හිතන්නේ එක පැත්තකින් මේ මෝඩ වැඩක් අපේ කාලය නාස්ති කරන එකක් විතරයි. 108ක් නිෂ්පාදනය 108ක් ක්‍රියාත්මක
කරලා
අපි මේ බජට් ඔෆිස් එකක් අනිවාර්යයෙන්ම අපි ඒ හදන්න ඕනේ නිර්මාණය කරන්න ඕනේ ඒ යෝජනාව කරමින් මගේ කතාව මම අවසන් කරනවා.
ස්තුතියි.